පසුගියදා 12 වැනි දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල ඉන්දියාවේදී නිමාවට පත් වුණා. මේ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ හිමි වුණේ, ඉන්දියාවට පදක්කම් සටහනේ ප්‍රථම ස්ථානයේ හිමි වුණේ. ශ්‍රී ලංකාව මෙවර තරඟාවලිය තුළදී හිමිකරගත් සමස්ත රන් පදක්කම් සංඛ්‍යාව, සමස්ත පදක්කම් සංඛ්‍යාව පිළිබඳව යම්කිසි ආකාරයකින් සෑහීමකට පත්විය හැකි බව තමයි බොහෝ විචාරකීන්ගේ මතය බවට පත්ව තිබෙන්නේ. මේ ජයග්‍රහණ පිටුපස සිටි එක් චරිතයක් පිළිබඳව, හෙමත් එක් චරිතයක් සමගින් කතා බහ කරන්නට අපි සූදානම් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික මට්ටම ඉහළ තැනකට ගෙන ඒමට දායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසික උපදේශකවරයා වශයෙන් කටයුතු කළ භාතිය අර්ථනායක මේ මොහොතේ අපත් සමග SBS ගුවන්විදුලිය සමගින් එක්වනවා. භාතිය, අයබෝන් කියලා අපි පිළිගන්නවා SBS ගුවන්විදුලියට.
අයබෝන් සංජය.
භාතිය, පළමුවෙන්ම දැනගන්නට කැමති විශේෂයෙන්ම ඔබ මානසික අභිප්‍රේරක වශයෙන්, එහෙමත් නැත්නම් මානසික උපදේශකවරයා වශයෙන් මෙවර දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔබට පැවරී තිබුණු කාර්යභාරය පිළිබඳව අපි පළමුවෙන්ම දැනගන්නට කැමති භාතිය.
ඔව් සංජය, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් KDS රුවන්චන්ද්‍ර මහතාගේ ආරාධනාවකට අනුව තමයි මෙවර තරඟාවලියට මම මානසික අභිප්‍රේරකවරයා විදිහට සහභාගී වෙන්නේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කට අධික ප්‍රමාණයක් අපේ රට නියෝජනය කරමින් මෙවර තරඟාවලියට සහභාගී වුණා. ඒ බව ඔබ දන්නවා දැනටමත්. මෙම තරඟාවලියට පූර්ව සූදානමක් වශයෙන් කණ්ඩායම් කිහිපයක් මගින් මානසික අභිප්‍රේරණ කටයුතු සඳහා පූර්ව සූදානමක් ඇතිව මා තරඟාවලිය ප්‍රකාශයට පත් වුණාට පස්සේ මාත් එක්ක වැඩ කළා. ජාතික වෙඩි තැබීමේ සංගමය, ඒ වගේම ටයිකොන්ඩෝ සංගමය වගේ සංගම් තමයි මාත් එක්ක මූලිකව වැඩ කටයුතු කළේ. ඔවුන් සමග දේශනවාර කිහිපයකට සහභාගී වීමෙන් අනතුරුව ඔවුන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට දන්වා තිබුණා මෙවැනි චරිතයක් ඉන්නවා, ඔහුගෙන් යමක් කරගත හැකි, අපේ ළමුන්ගේ යම්කිසි දියුණුවක් තිබෙනවා, ඒ දියුණුව සමස්ත කණ්ඩායමට ලබා දීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා. ඉන් අනතුරුව තමයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා දුරකථනයෙන් නමතලා මගේ ප්‍රොෆයිල් එක ගෙන්නගෙන, ඊට පස්සේ මගේ වෘත්තීය සුදුසුකම් පිළිබඳ මේ විෂය සම්බන්ධයෙන් මගේ තියෙන සුදුසුකම් පරීක්ෂා කරලා බලලා ආරාධනා කළේ සමස්ත කණ්ඩායම සමගම වැඩ කටයුතු කරන්න කියලා. නමුත් සංජය, ඔබ දන්නවා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කට අධික පිරිසක් සමග තරඟාවලියකදී ඔවුන්ගේ මානසික තත්ත්වය නංවා ගැනීම සඳහා තනි පුද්ගලයෙකුට කටයුතු කිරීම ඉතාමත්ම දුෂ්කර කාර්යයක්. ඒ අනුව මම ඔවුන්ගෙන් අමාත්‍යංශයෙන් එක් ඉල්ලීමක් කළා. ඒ තමයි සමස්ත කණ්ඩායමටම තරඟාවලියකදී තරඟ කළ යුත්තේ කොයි ආකාරයෙන්ද, අපේ මානසික තත්ත්වය තරඟ කරන අවස්ථාවේදී පැවති යුත්තේ කොයි ආකාරයෙන්ද, ප්‍රතිවාදීන් සමග තරඟයකදී, එහෙමත් නැත්නම් විදේශීය තරඟයකට සහභාගී වන අවස්ථාවකදී, බොහෝ විට සමහර ක්‍රීඩිකාවන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වෙන්නේ පළමු වන තරඟයට තමන්ගේ විදේශ පළමු ජාත්‍යන්තර තරඟ අධ්‍යක්ෂීම, එවන් තත්වයකදී කොහොමද තමන්ගේ මානසිකත්වය පවත්වා ගත යුත්තේ වැනි කරුණු කාරණා සම්බන්ධයෙන් මූලික දැනුවත් කිරීමක් සඳහා මට දේශනවාරයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළා. ඒ අනුව එය ජනවාරි මාසේ 26 වෙනිදා පදනම් ආයතනයේදී පැවැත්වුණා පැය 3ක දේශනවාරයක්. ඉන්දියාවට ගියාට පස්සේ ඒ කණ්ඩායම් වලට අවශ්‍ය වන ප්‍රමාණය අනුව, ඒ වගේම තනි පුද්ගලයෙකු වශයෙන් මට දායකත්වය දැකිය හැකි ප්‍රමාණය අනුව මානසික අභිප්‍රේරණය සඳහා මේ මොහොතේ ඔහු අවශ්‍යයි කියලා හැඟෙන දැනෙන කණ්ඩායම් කළමනාකරුවන්ගේ සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවශ්‍යතා අනුව ඔවුන් සමග ඒ මොහොතේදී සම්බන්ධ වෙලා ඔවුන්ව ඊළඟට පැවැත්වෙන තරඟය සඳහා සූදානම් කිරීම තමයි මගේ භූමිකාව බවට පත් වෙලා තිබුණේ. විශේෂයෙන්ම මේ තරඟාවලියේදී අපිට සමස්ත ක්‍රීඩා ඉසව්වලට අවධානය යොමු කරන්න බැරි වුණත්, විශේෂයෙන්ම පාපැදි, ඒ වගේම වොලිබෝල්, කබඩි, ඒ වගේම මලල ක්‍රීඩා විශේෂයි පාපන්දු වැනි කණ්ඩායම් රැසක් සමග කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් අර තනි පුද්ගලයෙක් වශයෙන් සංජය, ඉතා විශාල පිරිසක් හැසිරීම කෙසේ වෙතත් අපි උපරිම වශයෙන් ඵලදායිත්වය ලබා ගැනීමට හැකිවන ආකාරයෙන් තමයි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග ගනුදෙනු කරේ. විශේෂයෙන්ම කේවල තරඟ ඉසව් රන් පදක්කම් වලට යන්න පුළුවන් තරඟ ඉසව් සම්බන්ධයෙන් අපි වැඩි අවධානය යොමු කරලා කටයුතු කළා. ඒක තමයි මෙවර තරඟාවලියේදී මගේ පැත්තෙන් ඉටු වෙච්ච භූමිකාව සංජය.
වාසිය, අපි දන්නවා යම්කිසි ක්‍රීඩාවකින් දියුණුවට පත්වීම සඳහා අදාළ ක්‍රීඩාව සම්බන්ධයෙන් කුසලතා වර්ධනය කර ගැනීම, ඒ වගේම පුහුණු වීම මගින් ලබා ගන්නා අත්දැකීම්, මේ ආදී කරුණු කාරණා වැදගත් වෙනවා ඒ ක්‍රීඩාවන් වලින් ජයග්‍රහණය කරා ළඟා වීමට, ඒ ක්‍රීඩාවන් වලින් සාර්ථකත්වය කරා ළඟා වීමට. නමුත් මෑතකදී සිට යම්කිසි ආකාරයකින් ක්‍රීඩාවකින්, ක්‍රීඩා ඉසව්වකින් සාර්ථකත්වයට පත්වීමට නම් විශේෂයෙන්ම මානසික අභිප්‍රේරණය, එහෙමත් නැත්නම් මානසික මට්ටම, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික මට්ටම ඉහළ නැංවීම කියන කාරණයක් සුවිශේෂී කාරණයක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම වර්තමානයේ ක්‍රීඩාව තුළ සාර්ථක වීම කියන කාරණේදී මානසික අභිප්‍රේරණය, එහෙමත් නැත්නම් මානසික මට්ටම නගා සිටුවීම කියන කාරණය ඔබ හිතන විදිහට කොයිතරම් දුරට වැදගත් කාරණයක්ද?
ඔව්, විශේෂයෙන්ම සංජය, ක්‍රීඩාවේ තියෙන යම් යම් විශේෂේත්‍රයන් දියුණුවීම පටන්ගන්නේ ක්‍රීඩාව නව ඔලිම්පික් යුගයේ ආරම්භ වීමත් සමගින්. ඒ කියන්නේ 1896 අවුරුද්දේ පළවෙනි ඔලිම්පික් තරගාවලිය, ඒ කියන්නේ මේ නවාවදී ඔලිම්පික් තරගාවලිය ආරම්භ වෙන 1896 අවුරුද්දේ. ඒ වෙනකොට හැබැයි ක්‍රීඩා මනෝවිද්‍යාව කියන විෂය 1890 අවුරුද්දේදී ඇමරිකාවේ ආරම්භ වෙලා ඉවරයි. සංජය, සාමාන්‍යයෙන් ක්‍රීඩාවේ ක්‍රීඩකයෙකුගේ ජයග්‍රහණය සඳහා මූලික වශයෙන් ඉවහල් වෙන පුද්ගලයින් 6 දෙනෙකු හඳුනා ගන්න ලබනයි තමයි ක්‍රීඩකයා, පුහුණුකරු, ඒ වගේම වෛද්‍යවරයා, සම්භාහකයා, ඒ වගේම මානසික උපදේශකවරයා සහ පෝෂණවේදියා. මේ කියන කරුණු කාරණා සියල්ල එකට එකතු වෙන්න ඕනේ ක්‍රීඩකයාට. ඔය අනිකුත් මම සඳහන් කරපු 5 දෙනාගේම සහාය ලැබෙන්න ඕනේ ජයග්‍රහණයක් සඳහා යන්න. විශේෂයෙන්ම සංජය, ක්‍රීඩකයෙක් නිසි පුහුණුවකින්, නිසි පෝෂණයකින්, නිසි සම්භාහනයකින් අනතුරු ඔහුගේ මාංශපේශී නිසි ආකාරයෙන් වැඩ කරන පටන් ගත්තට පස්සේ කිසිදු ලෙඩ රෝගයකින් තොරව ක්‍රීඩාවට බාධා වෙන ආකාරයේ ලෙඩ රෝග වලින් වළක්ව ගන්න වෛද්‍යවරයා සමත් වුණාට පස්සේ තමයි ක්‍රීඩකයා පැහැදිලිවම තරඟ කිරීමේ අවස්ථාව කරා යන්නේ. ක්‍රීඩාවට පුහුණු වෙන කාල සීමාවේ හෝ වේවා, ක්‍රීඩාවට පුහුණු වීමෙන් අනතුරුව තරඟ කිරීමට යන අවස්ථාව, කියන්නේ තරඟ කරන අවස්ථාවේ හෝ වේවා, ක්‍රීඩකයෙකුගේ මානසික සුවය ඉතාමත් හොඳින් පැවතීම ඉතාමත් වැදගත් කාරණාවක් විදිහට ක්‍රීඩා මනෝවිද්‍යාවදී සලකන ලබනවා. මොකද කොතරම් හොඳින් කායික ප්‍රගුණ කිරීමක් තිබුණත් සංජය, යම්කිසි ඉසව්වක් ජයග්‍රහණය කිරීමට කොතරම් දුරට ක්‍රීඩකයා කායිකව ශක්තිමත් කෙරුණත්, යම්කිසි ආකාරයකින් තරඟ කරන අවස්ථාවට ගියාට පස්සේ ක්‍රීඩකයා තුළ පවතින මනෝභාවයන් තුළ ඌට ප්‍රකාශ කරනු ලබන්නේ මේ තරඟේ ජය ගැනීම සඳහා ඔබට ප්‍රමාණවත් හැකියාවක් නැහැ කියන කාරණාව නම් මම ක්‍රීඩා මනෝවිද්‍යාවේ පිළිගන්න දේ තමයි ඒ ක්‍රීඩකයාට ජයග්‍රහණය කිරීමට හැකියාවක් නැහැ කියන එක. මොකද තමන්ට ජයග්‍රහණ ලැබීම සඳහා තමන්ට තමන්ගේ කය ක්‍රියාවේ යෙදවීම සඳහා මානසික වශයෙන් ඔහු ශක්තිමත් සිටිය යුතුයි කියන එක තමයි ක්‍රීඩා මනෝවිද්‍යාවේදී උගන්වනු ලබන්නේ. ඉතින් මේ කියන කාරණාව පදනම් කරගෙන තමයි සංජය ක්‍රීඩා මනෝවිද්‍යාව බිහි වෙන්නේ. මුල් කාලීනව කියවෙච්ච කාරණාවක් තමයි ක්‍රීඩා මනෝවිද්‍යාව කියන විෂය, ඒ වගේම ක්‍රීඩකයෙකුගේ මානසිකත්වය කියන කාරණාව තරඟ ජයග්‍රහණය සඳහා 40%කුත් කායික හැකියාව 60%කුත් බලපානවා කියලා. නමුත් දැන් මේක ක්‍රීඩා මනෝවිද්‍යාඥයින් තර්ක කරනවා 60% ප්‍රමාණයක් ඇත්ත වශයෙන්ම ක්‍රීඩකයාගේ ජයග්‍රහණය සඳහා මානසිකත්වය බලපානවා 40%කයි බලපාන්නේ කියලා. නමුත් ඇත්ත වශයෙන්ම ගත්තොත් සංජය, ක්‍රීඩකයින් නිසි මානසික තත්වයක සිටීම, ක්‍රීඩාව සඳහා සුදුසු මානසික තත්වයක සිටීම වර්තමාන ක්‍රීඩා ලෝකයේ ජයග්‍රහණ සඳහා අතිශයින් ප්‍රබල සාධකයක් බවට පත් වෙලා තියෙනවා කියන එක අවිවාදයෙන් පිළිගන්න ඕන තැනක තියෙනවා කියන එක තමයි ලෝකයේ අද විශ්වාස කරනු ලබන්නේ.
ඒ වගේම භාතිය, අපිට වැඩි වශයෙන් හමුවන්නේ, වැඩි වශයෙන් අහන්න දකින්න ලැබෙන්නේ නැහැ ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා මානසික උපදේශකවරුන් වශයෙන් කටයුතු කරන අය, එහෙමත් නැත්නම් මානසික අභිප්‍රේරණ උපදේශකවරුන් වශයෙන් ක්‍රීඩාව තුළ කටයුතු කරන විශේෂඥයින්. අපි දැනගන්නට කැමති ඔබ කොහොමද මේ ක්‍රීඩා මානසික විශේෂඥවරයෙක් විදියට, එහෙමත් නැත්නම් ක්‍රීඩා මානසික උපදේශකවරයෙක් විදියට කටයුතු කිරීම ආරම්භ කරේ? ඒ පිළිබඳව තොරතුරු අපි දැනගන්නට කැමති.
2010 වසරේ ක්‍රීඩා මාධ්‍යවේදියෙක් විදිහට පළමු යවුන් ඔලිම්පික් තරගාවලියට සහභාගී වන අතරතුර මට ක්‍රීඩා මානසික අභිප්‍රේරණයේ යෙදෙන ජර්මාන් ජාතිකයෙක් මුණ ගැසෙනවා. ඔහු සමග කරන ලද සාකච්ඡාවකදී තමයි මට දැනෙන්න හැඟෙන්න පටන් ගන්නේ පළවෙනි වතාවට මේ ක්‍රීඩකයෙකු සඳහා අභිප්‍රේරණය අත්‍යවශ්‍යයි කියන කාරණාව. මොකද ක්‍රීඩකයාව නිසි ආකාරයෙන් තරඟ කරන මොහොත, තරඟේ අවසන් කරන මොහොත දක්වාම තරඟය වෙතම ෆෝකස් කරලා තියාගන්න මානසික අභිප්‍රේරකවරයෙක්ගෙන් ලොකු ධෛර්යයක් ලැබෙනවා. ඉතින් මං අනික් අතර කල්පනා කරපු කාරණාව තමයි සංජය, ලංකාවේදී මේ කියන කාරණාව සිද්ධ වෙනවා හරි අඩුයි. ඔබ දන්නවා සංජය, දැන් 1993 අවුරුද්දේ සුගත් තිලකරත්න තත්පර 48.3කට මීටර් 400 තරඟය නිමාවට පත් කරලා ඊට අවුරුදු 5කට පස්සේ ෆුකුඕකාහිදී 1998 අවුරුද්දේ තත්පර 44.6කින් තරඟය නිමා කරලා ආසියානු වාර්තාවත් ආසියානු රන්පදක්කමත් තමන්ගේ කරගන්නවා. නමුත් ආසන්න වසර 5ක කාලයේ විමසා බැලුවොත් සංජය, වයස අවුරුදු 21කින් 15දී තමයි සුගත් තිලකරත්න තත්පර 48.3කට දුවන්නේ. ඔහුගේ උස ඔබ දන්නවා අඩි 5 යඟල් 7යි, බර කිලෝග්‍රෑම් 57යි. මීටර් 400 ධාවනය කිරීම සඳහා සුදුසු කායික තත්ත්වයක්වත් සුගත් තිලකරත්න නැහැ. මොකද අනිකුත් මීටර් 400 ඉසව්වට සහභාගී වෙන උස ක්‍රීඩකයින් අතරින්, ශක්තිවන්ත ශරීරයන් තියෙන ක්‍රීඩකයින් අතරින් සුගත්ගේ මේ ධාවනය ඇත්තටම අද්විතීයයි. දැන් අපේ ලංකාවේ පහුගිය අවුරුදු 5ක 6ක කාලේ විමසා බැලුවොත් සංජය, අවුරුදු 21කට අඩුවෙන්, එහෙම නැත්නම් අවුරුදු 20කට අඩුවෙන් සුගත්ට වඩා තත්පර 48.3කට අඩුවෙන් තරඟේ නිම කරපු 10 දෙනෙක් 15 දෙනෙක් ලේසියෙන් පහසුවෙන් හොයාගන්න සංජය අපිට පුළුවන්කමක් තියෙනවා. මේ ක්‍රීඩකයින් දිහා විමසා බැලුවොත් මේගොල්ලන්ට සුගත්ත වගේ දුරක් යන්න පුළුවන්කමක් තිබ්බේ නැත්තේ ඇයි? සුගත් වගේ ඔවුන් තප්පර 45කට අඩුවෙන්වත් දිව්වේ නැත්තේ ඇයි කියලා බැලුවොත් ඔවුන්ගේ කායික ප්‍රශ්න නෙමෙයි සංජය මේකට හේතු සාධකේ බවට පත් වෙන්නේ. ඔවුන්ගේ මේ ඉදිරි ගමන නැති වෙන්න හේතුව ඔවුන් වෙනත් පෞද්ගලික ප්‍රශ්න නිසා ඔවුන් ක්‍රීඩාවත් හැරලා ගිහිල්ලා එම නැත්තම් ඔවුන් වේලාසනින් තමන්ගේ ක්‍රීඩා දිවියට විවාහය පටලවගෙන එම නැත්තම් තමන්ගේ පෞද්ගලික කාරණා ක්‍රීඩාවත් එක්ක පටලවගෙන ක්‍රීඩාවේ යන්න තියෙන ඉදිරි ගමන අවාසනාවන්ත ලෙස අහිමි කරගෙන මේ වගේ නොයෙකුත් කාරණා හේතුවෙන් අපේ රටේ ක්‍රීඩාවෙට ඉස්සරහට යන්න තියෙන ක්‍රීඩකයින්ට ඉස්සරහට යන්න තියෙන අවස්ථාව අහිමි වෙලා ගිහිල්ලා තියෙනවා. මම විශ්වාස කරන දේ තමයි සංජය රටේ ක්‍රීඩාවේ ආසියානු ජයග්‍රහණ වලට ඔලිම්පික් ජයග්‍රහණ වලට යන්න පුළුවන් ක්‍රීඩකයෝ බිහි නොවෙන්න හේතුව සත්‍ය වශයෙන්ම මේ සුගත්ගේ හැකියාව තියෙන මට්ටමේ ක්‍රීඩකයෝ බිහි නොවීම නෙවෙයි. මෙතන තියෙන ප්‍රශ්නේ සුගත්ගේ හැකියාව තියෙන ක්‍රීඩකයෝ බිහි වෙනවා. නමුත් සුගත් වගේ හිතන ක්‍රීඩකයෝ බිහි වෙන්නේ නැහැ. ඒ කියන්නේ මට ක්‍රීඩාවේ මෙතනට යන්න පුළුවන් කියන ඒ අදිෂ්ඨානය, ඒ ඉලක්කය තියෙන ක්‍රීඩකයෝ බිහි වෙන්නේ නැහැ. ඒ සිටිවිලි තියෙන ක්‍රීඩකයෝ බිහි වෙන්නේ නැහැ. ඉතින් අභිප්‍රේරකයේදී අවශ්‍යතාවය මට දැනෙන්න හැඟෙන්න පටන් ගන්නවා. වළලේ රත්නායක විද්‍යාලය තමයි ලංකාවේ කීර්තිමත්ම ක්‍රීඩා පාසල, තමයි පළමුවෙටම මගේ සේවය ලබා ගන්නෙ. ඉතින් ඊට පස්සේ තමයි ක්‍රීඩා වෛද්‍යකගේ වෛද්‍ය ලාලේකනායක මහත්මයා සඳහන් කරන්න ඕනේ. ඔහු මගේ මේ දේශන වාරයන් වලට සහභාගී වෙලා ඔහු ඒ හැකියාව අඳුනගෙන ජාතික මට්ටමේ අවධානයක් මට ලබා දෙන්න ඔහු සමත් වෙනවා. ඒ හරහා විශේෂයෙන්ම 2012 ආසියානු කනිෂ්ඨ මල්ලල ක්‍රීඩා තරගාවලිය ඉතිහාසයේ පුරාම අපි පදක්කම් 6යි දිනාගෙන තිබුණේ. නමුත් ඒ තරගාවලිය විතරක් අපි පදක්කම් 9ක් දිනනවා. දුලත් මජසාන් කියන ක්‍රීඩකයා කලින් දවසේ ඉතාමත්ම දුරුමුඛ තත්යක සිටියේ මානසිකව ඊළඟ දවසේ සෞදි අරාබි ක්‍රීඩකයා සමග තරඟ කරන්නට තරම් තමන්ගේ පෞද්ගලික දක්ෂතාවය හොඳ මට්ටමක නොපවතින බව පවසමින් නමුත් ඔහුට විෂුවලයිසේෂන් කියන පාඩම මේ මොහොතේ කියලා දීලා තත්පර 48.3කට ඔයා හෙට තරඟයේ ධාවනය කළොත් ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසය ඔහුගේ ඔළුවේ හැදලා තත්පර 47.3කට රේස් එක මානසිකව 50 වතාවක් 60 වතාවක් දුවලා දුලත් රේස් එකට යනකොට ඔහුගේ ඇත්තටම ඔහුගේ හොඳම කාලය බවට පත් වෙලා තිබ්බේ තත්පර 47.7යි. නමුත් ඔහු අවසන් මහ තරගයේදී ඇත්ත වශයෙන්ම අපි අර විෂුවලයිස් කරපු විදිහටම තත්පර 47.3කට දුලත් තරගය අවසන් කරනවා. ඉතින් මේක ඇතුලේ ලොකු දෙයක් තියෙනවා සංජය. මේක මේ මැජික් එකක් නෙවෙයි. ක්‍රීඩකයා තුල දීර්ඝ කාලීනව තිබෙන ලද කායික පුහුණුව පිළිබඳ ඔහු තුළම විශ්වාසයක් ඇති කරලා තරඟය සඳහා ඔහු මානසිකව සකස් කිරීම තමයි මෙතන සිදු වෙන්නේ. නැතුව මෙතන මට මැජික් කරුවෙක්ගේ භූමිකාවක් නෙවෙයි තියෙන්නේ. මට තිබෙන්නේ මෙහිදී තරඟය සඳහා පුහුණුව සඳහා ක්‍රීඩකයා තුළ පෙළඹවීම ඇති කිරීම, ඒ වගේම තරඟය සඳහා සුදුසු මානසික වාතාවරණයකින් ක්‍රීඩකයාව තරඟය සඳහා යොමු කිරීම කියන කාරණා ටික තමයි මට පැවරණ කාරණා බවට පත් වෙලා තිබෙන්නේ. හැබැයි ඔබ කිව්වා වගේ ලංකාවේ මානසික අභිප්‍රේරණය කියන විෂය සම්බන්ධව විශේෂයෙන්ම ඔබ දන්නවා මෙන්ටර්ස් ලා ගත්තාම ඕස්ට්‍රේලියා වගේ රටවල් වල අතිශයින්ම දියුණු තත්ත්වයන් තිබෙනවා. ඒ කණ්ඩායම වලට තමයි මෙන්ටර්ස් ලා ඉන්නවා. නමුත් අපේ රටේ එහෙම නැහැ. දැන් ඇත්තටම මගේ සේවය ලබා ගන්නේ ඒ ආයතන වලින් යම් කිසි විශේෂිත තරඟාවලියක් සඳහා ඉලක්ක කරගැනීමෙන් තමයි ඒගොල්ලෝ ඒ සේවය ලබා ගන්නේ. එතකොට දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තු නැහැ. දැනට පවතින තත්ත්වය තමයි ක්‍රීඩා අභිප්‍රේරණය කරන්න බෑ සාමාන්‍ය අභිප්‍රේරණය කරන කෙනෙකුට. උදාහරණයක් විදිහට කඩුළු මතින් දුවන ක්‍රීඩකයෙකුට හිතෙනවා නම් Tamanට මීටර 400 කඩුළු මතින් දීමේ ක්‍රීඩකයෙකුට ඔළුවේ බලපානවා නම් හැමතිස්සෙම පළවෙනි ට්‍රැක් එකේ දුවලා Tamanට හොඳ රේස් එකක් දුවන්න බෑ කියලා ක්‍රීඩා ඉතිහාසයෙන් සාහිත්‍යයෙන් උදාහරණ අරගෙන ඉතිහාසය තුළ තිබෙන උදාහරණයක් විදිහට 1972 ජෝන් අකිබුවා උගන්ඩාවෙන් පැමිණෙන ක්‍රීඩකයා මීටර 400 කඩුළු මතින් දීම ලෝකවාර්තාව බිහි කරන්නේ පළවෙනි ට්‍රැක් එකේ. කියන්නේ දුවන්න බෑ කියන පළවෙනි ට්‍රැක් එකේ දුවලා. එතකොට ඒ වගේ උදාහරණ ක්‍රීඩා සාහිත්‍යයේ තියෙන උදාහරණ අරගෙන උස පිළිමද ප්‍රශ්න තිබෙන ක්‍රීඩකයින් ඉන්නවා. ඔවුන්ට තුර්කියේ නයින් සුලේමනුග්ලු වගේ ක්‍රීඩකයින් පිළිබඳ උදාහරණ අඩි 4.7 උස. නමුත් ඔහු තමයි අදට ලෝකෙ බිහි වෙච්ච අති විශිෂ්ටම බරයිසිලීමේ ක්‍රීඩකයා. ඉතින් මේ වගේ අපිට ලෝකයේ මහ පොළොව මත තිබෙන උදාහරණ පෙන්වමින් මේ ක්‍රීඩකයින් අභිප්‍රේරණය කිරීමේ හැකියාව තමයි තිබෙන්නේ. මෙතන තිබෙන්නේ සංජය මේ ක්‍රීඩා මනෝවිද්‍යාව ඉගෙන ගත්ත අය ලංකාවේ ඉන්නවා. ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමට මානසික අභිප්‍රේරණය සඳහා නවසීලන්තයේ විශ්වවිද්‍යාලයක ක්‍රීඩා මනෝවිද්‍යාව උගන්වන ආචාර්යවරියක් ලංකාවේදී දේශනයක් පවත්වලා තිබ්බා පැය දෙකක කාලයක්. ඉතින් ඒ පැය දෙකක කාලය තුළදී අය කතා කරලා තිබුණේ මේ ක්‍රීඩා මනෝවිද්‍යාව කියන විෂය සම්බන්ධයෙන් විතරයි. නමුත් මගේ පෞද්ගලික අදහස ක්‍රීඩා මනෝවිද්‍යාව නෙමෙයි ක්‍රීඩකයන්ට උගන්වන්න ඕනේ. ක්‍රීඩකයෝ අභිප්‍රේරණයයි අපි කරන්න ඕනේ. එතනදී ක්‍රීඩා මනෝවිද්‍යාව කියන්නේ මැටි වතුරයි නං, ක්‍රීඩා අභිප්‍රේරණය කියන්නේ මැටි වතුරයි එකතු කරලා පදනමට සකස් කරලා පෝරණුවේ දාලා පුච්චලා ගන්න ගල. අභිප්‍රේරණය කියන ගල වෙනුවට ක්‍රීඩා මනෝවිද්‍යාව කියන මැටි වතුරයි දීලා හරියන්නේ නැහැ. ක්‍රීඩකයාට දැනෙන්න හැඟෙන්න ඇගේ මයිල් ටික කෙලින් වෙන්න කතා කරන්න පුළුවන්කමක් තියෙන ඕන අභිප්‍රේරකෙක්ව. මම හිතනවා මේ තරඟාවලිය ඇතුලේ මේ කරපු රෝල් එක 100%ක්ම සාර්ථක වුණා කියන එක මම කියන්නේ නැහැ. නමුත් සාර්ථකත්වයේ සඳහා ගිය ක්‍රීඩකෙයින්ට මගේ මේ භූමිකාව සෑහෙන දුරට බලපෑවා කියන කාරණාව මට බොහොම පැහැදිලිව කියන්න පුළුවන්. මොකද දකුණු ආසියානු තරඟයට කලින් මම හිමාශේෂාන්ට දිගින් දිගටම කියපු කාරණාව තමයි ඉන්දිරා ගාන්ධි ට්‍රැක් එකේ ඔයා 10.25කට රේස් එක දුවනවා. ඒක විතරක් විෂුවලයිස් කරන්න හිතන්න විශ්වාස කරන්න කකුල් දෙකට බලය දෙන්න ජවය දෙන්න මං 10 2යි 5කට දුවන ඔයාගේ කය සූදානම් හිමාෂ මනස සූදානම් කරගන්න මේ රේස් එක දුවන්න කියලා. ඉතින් අත්‍තරම හිමාෂ 10.25 ගන්න නෙමෙයි 2.6කටයි දීුවේ. මම කියන්නේ පළවෙනිම කාරණාව ක්‍රීඩකයන් තුළ කොතරම් ජවය බලය ශක්තිය ගබඩා කළත් එය මට නිසි ආකාරයෙන් උපයෝගී කරගත හැකි කියන මානසික ජවය උන් තුළ නැත්තම් උන්ගේ ඇඟ ඇතුලේ තියෙන දේ එළියට එන්නේ නැහැ සංජය.
බාදි අවසන් වශයෙන් දැනගන්නට කැමතියි දැන් මේ ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මානසික උපදේශකවරුන් සමගින් මානසික අභිප්‍රේරකවරුන් සමගින් කටයුතු කිරීමේදී ඔවුන්ට ඇති අත්දැකීම් අඩුයි. ඒ වගේම මේ කාරණය ශ්‍රී ලංකාව තුළ භාවිත වන්නේ බොහොම අවම මට්ටමකින්. මෙහිදී ඔබ ක්‍රීඩා මානසික උපදේශකවරයෙක් වශයෙන් මුහුණ දෙන අභියෝග මොනවාද? ක්‍රීඩකීන් මුහුණ දෙන අභියෝග මොනවාද? ශ්‍රී ලංකාව මේ කාරණයේදී සාර්ථක වීමට නම් ඔවුන් තව කළ යුතු දෑ මොනවාද? අපි දැනගන්නට කැමතියි මේ පිළිබඳව.
ක්‍රීඩකයන් පැහැදිලි වශයෙන්ම පළවෙනිම කාරණාව තමයි ක්‍රීඩාවේ ඉදිරියට යාම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා නම් ක්‍රීඩකයෙකුට ඒ සඳහා සේවය ලබා ගැනීමට අවශ්‍යයි. ඒ කියන්නේ මට අභිප්‍රේරකයෙකුගේ සේවය අවශ්‍යයි කියන හැඟීම ක්‍රීඩකයෙක් තුළ ඉන්න ඕනේ. ලංකාවේ ක්‍රීඩකයින්ට මේ පිළිබඳව ලොකු අත්දැකීම් නැහැ. නමුත් බොහොම පැහැදිලිව සංජය මම ඔබට කියන්න ඕනේ නවීන ක්‍රීඩා ලෝකයේ ඉදිරියට යාම පිළිබඳ කල්පනා කරන තමන්ගේ ප්‍රතිවාදියා 2020 කවුරු වුන් වෙයිද කියලා හිතන ක්‍රීඩා ලෝකයේ ඉස්සරහට යෑම ගැන හිතන ගොඩාක් ක්‍රීඩකයෝ මේ වන විට මානසික අභිප්‍රේරණය සඳහා අවශ්‍යතාවයේ තිබෙන ක්‍රීඩකයෝ මාව හොයාගෙන එනවා, මාත් එක්ක කතා බහ කරනවා, ඔවුන්ගේ ක්‍රීඩාව ඉදිරියට යන්න ඕනේ කොහොමද කියලා බලනවා. සංජය ඇත්තටම 2010 වසර වෙනකොට මම ක්‍රීඩා මානසික අභිප්‍රේරකයෙක් නෙවෙයි. නමුත් මම විශ්වාස කරන දේ තමයි අවශ්‍යතාව විසින් මිනිසුන් නිර්මාණය කරනවා. මම ඒ මොහොතේ ක්‍රීඩාවේ ලංකාවේ ක්‍රීඩාවේ තිබ්බ අවශ්‍යතාවය වෙනුවෙන් මම නිර්මාණය වුණා කියන එකයි මට හැඟෙන්නේ. අභියෝගය තමයි සංජය අපේ ඔබ දන්නවා රටේ ක්‍රීඩාවේ සමහර ගුරුකුල තිබෙනවා, සමහර පුහුණුකරුවෝ ඉන්නවා, සමහර ක්‍රීඩා සංගම් ඉන්නවා. ඔවුන් කැමති නැහැ සමහර අවස්ථාවන් වලදී තමන්ගේ ක්‍රීඩකයාගේ ජයග්‍රහණයේ සර්ව සම්පූර්ණ අයිතිකරුව භුක්තියේ හිමිකරුව බවට පත් වෙන්න ඔවුන් ආසයි. ඔවුන් සමහර වෙලාවට කැමති නැහැ ක්‍රීඩා මානසික අභිප්‍රේරකයෙක් කරා ක්‍රීඩකෙක් ජයග්‍රහණය කරපුවම ඒ සහාය ඌට ලැබුණා කියන දේ පිළිගන්න පවා සමහර අය කැමති නැහැ. ඉතින් ඔය වගේ අභියෝගයක් තියෙනවා සංජය. ඉතින් මම හිතන්නේ මේකයි තාම ලංකාවේ ක්‍රීඩා මනෝවිද්‍යාව කියන විෂය විශ්වවිද්‍යාල මට්ටමකින් හෝ වෙනත් ආයතනගත මට්ටමකින් සහතික පත්‍ර පාඨමාලාවක් ලෙසින් හෝ හදාරන්නට තාම කිසිම ළමයෙකුට හැකියාවක් නැහැ. මොකද මේ වගේ තත්ත්වයක් ලංකාවේ කිසිම අධ්‍යාපන ආයතනයක නැහැ. ක්‍රීඩා මාත්‍යංශයේ මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. මේ විෂය ඉගෙනගිය යුතුයි. විශ්වවිද්‍යාල පාඨමාලාවක් බවට පත් කළ යුතුයි. ඒ හරහා මේ විධිමත් ලෙස අධ්‍යාපනය ලබා ගන්නා පුද්ගලයින් මේ හරහා නිර්මාණය කළ යුතුයි. පාසල් මට්ටම දක්වාම බිම් මට්ටම දක්වාම ක්‍රීඩා අභිප්‍රේරකයින්ගේ ක්‍රීඩා මනෝ උපදේශකවරින්ගේ සේවය ක්‍රීඩාවේ ලංකාවේ දරුවන්ට ලබා දුන්නොත් දැනට වඩා සිය ගුණයක් වේගෙන් අපේ රටේ ක්‍රීඩාව දියුණු කරන්න පුළුවන් කියන එක තමයි සංජය මගේ අදහස.
බාතිය බොහොමත්ම ස්තුතියි. විශේෂයෙන්ම බාතිය මේ සඳහන් කළ කාරණා ක්‍රීඩාව තුළ පමණක් නොවේ සාමාන්‍ය ජීවිතය තුළත් අපට මේ කාරණා අදාළ කර ගැනීමට හැකිනම් ඒ අපේ ජීවිතයේ සාර්ථකත්වයට හේතු වන්නට පුළුවන්. ඒ අප සමගින් කතා බහට එකතුනේ පසුගියදා නිමාවට පත්වන 12 වන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසික අභිප්‍රේරක එහෙමත් නැත්නම් මානසික උපදේශක වශයෙන් කටයුතු කළ බාති අර්ථනායක. බාති බොහොම ස්තුතියි SBS ගුවන්විදුලි සමගින් මේ කතා බහට එක්ුණාට.
බොහොම ස්තුතියි සංජය.